ඉන්නවා. එතකොට කෙලස් ටික තුනී වෙලා ඉතින් ගෙදර ගිය ගමන් ධර්මය ඇහෙන්න. දැන් ඒක තමයි බුද්ධ දේශනාව. ධර්මය ඇහුන් නැත්තන් නොදන්න දකින කෙනාට මේක කරන්න බැහැ. ඔය වාසිජට සූත්‍රය හරි පැහැදිලි. ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවාණං කයං වදාමි. ආශ්‍රවේෂය කරන්න පුළුවන්. න අජානතෝ න පස්සතෝ. එහෙමත් කියනවා. නොදන්න නොදකින කෙනාට මේක කරන්න බැහැ. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන. දැන් බුදුදහමක් අහලා නැති කෙනා සතිය පිහිටුවා කියලා ආශ්‍රවේෂය වෙන්නේ නැහැ. හැබැයි කෙලෙස් තුනී වීමක් වෙනවා. සතිය පිහිටන ඕන කෙනෙක්ගේ, නැත්තම් සමාධිය වඩන ඕන කෙනෙක්ගේ කෙලෙස් තුනී වීමක් වෙනවා. ඊටපත් වෙන රාග ද්වේෂ තුනී වෙනවා. හැබැයි ඒකෙන් හිතන්න හොඳ නැහැ මේ මාර්ගය කියලා. ආර්ය මාර්ගය නෙවෙයි. ඒක බුදුහාමුදුරන්ට කලිනුත් ඔය කෙලෙස් දුරු කරන්න උත්සාහ කරපු අය කළා. ගිහි ගෙයින් ඉක්මලා ඔය දැන් ආලාර කාලම එහෙම හොඳ හිත දිනු කරපු අය. රාග ද්වේෂ යටපත් කරපු අය. හැබැයි සෝවාන් වෙන්න බැරි වුණානේ. අන්න එතනයි අපි මේ කතා කරන්නේ. සතිය වැඩන්නේ නැහැ කියන එක නෙවෙයි. මෙතන කියන්නේ නෑ මේක තේරුම් ගැනීම වැදගත්. අර දේවතාවාහන ප්‍රශ්නේ සත්‍ය උත්සාහ කරන්නේ රාග දේශ උත්සාහ කරන්න ඕන රාග දේශ යටපත් කරන්න කියලා ඒ දේවතාව ලෝකයට දෙන්න බුදුහාමුදුරුව පෙන්වන්නේ නෑ එහෙම නෙවෙයි. සක්කාය දිට්ඨිය දුරු කරන්න උත්සාහ කරන්න. රාග දේශ කියන කතාව නෙවෙයි. මොකද සක්කාය දිට්ඨිය කඩා ගත්තොත්, ඒ කියන්නේ මේ සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් ඉතුරු ටික යනවා. රාග දේශ දුනී කරගත්තත් සක්කාය දිට්ඨිය කැඩුනේ නැත්නම් ආයේ ඒවා මතුවෙනවා. ඒක තාවකාලික. එතකොට දැන් සතිය පිහිටනකොට රාග දේශ තුනී වෙනවා. සමාධිය වඩනකොටත් රාග දේශ තුනී වෙනවා. එතකොට හිතෙනවා ඇත්තටම හරි උසස් දිනුයි කියලා. ඇත්තටම මේක සෑහෙන කාලයක් පවතිනත් පුළුවන්. මාස ගාණක් අවුරුද්දක් දෙකක් මේ තත්ත්වේ පවතින්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ මේ දර්ශනයට ආවේ නැත්නම් එහෙම. ආයේ පරණ තත්ත්වෙටම යනවා. එතකොට මන්නම් අත්දකලා තියෙන්නේ දැන් අපේ මේ ධර්මය කතා කරනකොට ඒක තේරුම් ගත්ත කෙනා වඩන එක తాවකාලික නෙවෙයි. හැබැයි තේරුම් නොගෙන වඩනවනේ. මම අවුරුදු ගාණක් වඩලා තියෙනවා මතයත්. ධ්‍යාන වඩා ඉඳලා තියෙනවා අවුරුදු ගාණක්. කෙලස් මතුවෙන්නෙම නැහැ. එතකොට හිතෙනවා මගපල් ලැබිලා කියලා. ඒ දැන් දන්නවා ඒ සම්මාදිට්ඨියවත් නැහැ. ඒ දියුණුවක් තියෙනවා. ඒ දියුණුව ලෞකික මිසක් ලෝකෝත්තර නෙවෙයි. ඒක ලෞකිකයි. එතකොට අපි මතයක් හදනවා මේක කරගෙනම මේකට එන්න ඕන කියලා. ඒක බුද්ධ දේශනාව නෙවෙයි. අපිට හිතන එකයි බුද්ධ දේශනාවටනේ අපි ගලපන්නේ. හැබැයි අරව වැරදි කියලා නැහැ, කරන්න එපා කියලා නැහැ. ඒවට ගරහලා නැහැ. ඒව කරන්න කියලා. හරි. සමාධි ධ්‍යාන වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ධ්‍යාන වඩන්න එපා කියලා කොහෙවත් නෑ. ඒකට ගරු කරන. හැබැයි අට්ඨකනාගර සූත්‍රය එහෙම හරිම පැහැදිලියි ඒක. ඒ ධ්‍යාන සේරම වැඩුවත් විපස්සනාව කියන එක වෙනම කතාවක්. ඒක කරන්න පුළුවන් මේ දන්න දකින්න කෙනාට විතරයි. එතකොට අපිට දහම අහන්න ලැබුණ එකෙන් ගන්න ඕන ප්‍රයෝජනේ දන්න දකින්න කෙනෙක් වෙන එක.
නෑ නෑ විචාර සුදු
කරපු
එනවාද නැත්නම් අර දැන්
මුල දකින්න කියන්නේ දැන් මාර්ගය මොකද්ද කියලා දකින්න ඕන. ලෝකෝත්තර මාර්ගය මොකද්ද? ලෝකෙට අයිති එක මොකද්ද කියලා පැහැදිලිව වෙන් වෙන්න ඕන. ලෞකික ලෝකෝත්තර. ඒක එනකොට සම්මාදිට්ඨිය එනවා. කියන්නේ ඥාන හතර. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. එතකොට ඊළඟට දහමට ගලපන්න පුළුවන් මේ මෙතන අවබෝධ වෙන්නේ පටිච්ච සමුප්පන්න බව. ඒකෙන් තමයි මේක ලෝකෝත්තර මාර්ගය කියලා දන්නේ. නැත්නම් ලෝකෙට අයිති කියලා පැහැදිලිව පේනවා. හරි. දැන් එහෙම කෙනා සතිය වඩන්නේ අන්න අතන තමයි. සීලය වඩන්නේ, සමාධිය වඩන්නේ, සතිය වඩන්නේ අර දර්ශනේ සඳහා. අනිත් එක්කෙනා එක වැළුවට දන්නේ නැහැ මොකටද වඩන්නේ කියලා. සම්මා දිට්ඨියට ආපු කෙනාට ගුරුවරයෙක් අවශ්‍ය නැහැ. එයා මග නොමග හොඳට දන්නවා. වැඩෙන්නේ නැත්නම් වැඩෙන්නේ නැහැ කියලා දන්නවා. හරි. ඔක වැඩුකොත් මේකයි කියලා දන්නවා. ඒ සම්මා දිට්ඨිය ආවොත්. මේ ගොඩක් වෙලාවට සම්මා දිට්ඨියට එන්නේ නැහැ ධර්ම ඇහෙන්නේ නැති හින්දා ධර්ම විමසන්නේ නැති
හින්දා.
එයා දන්නවා ඒ දන්නා දක්නා කියන්නේ මොනවද දන්න මොනවද දක්නද කියලා විස්තර කරනවා. ඉති රූපා ඉති රූප සමුදය ඉති රූප සත්තංග. එතකොට මේ තුන දන්න කෙනා. එතකොට ඒ තුන දන්න කෙනාට තමයි ආශ්‍රව දුරු කරන්න පුළුවන් කියලා ඒක බුද්ධ දේශනාව. හරි. ඒක නොදන්න නොදකින කෙනාට බැහැ කියලා දේශනාව. දන්න කෙනාට පුළුවන් කියලා නැත්තුවන අපිට එක එක මත වලට යන්න පුළුවන්. ඒකෙම කියනවා න අජානතෝන අපස්සතු. ඒ කියන්නේ එහෙම නැතුව බැහැ කියන එකත් කියනවා. ඉතින් ඒකයි අපි දේශනාවටම ගලපලා හදා බලන්න ඕන නැතුව අපේ මත දාලා හරියන්නේ නැහැ. ඒ දහමට මුල් තැන දෙන්න වෙනවානේ. අපිට එක එක ඒවා හිතෙන්න පුළුවන්. ඒ වුණාට දහමටම මුල් තැන දීලා හොයන්න. එතකොට ඒ මාර්ගේ ඕකද මේකද කියලා අපිට එක එක විදිහට හිතන්න පුළුවන්. එහෙම තර්කයක් එන්නේ නැහැ මේ දේශනාවෙන් ගත්තාම. එතකොට ඒ අනිත් එක තමයි සතිපට්ඨානේ එකම මාර්ගය කියන්නේ. ඒකෙත් ඔය මේ ටික දන්න කෙනාට පේනවා ඔය ටික කියලා තියෙන සමුදේ බලන්න. එතකොට ඒක තේන්නේ අරක දන්නේ දන්න දකින්න කෙනානේ. එම විදහාම අහලා තේරුම් ගත්ත කෙනාට තමයි ওই ටික දෙන්නේ. නැත්තම් තේන්නේ අර මුල ටික විතරක් වඩනවා. ඒ මුල ටිකෙන් සතිය පිහිටනවා. උත්සාහ කරන කෙනාට සිහිය පිහිටන්න පුළුවන්. කරන වැඩේටම සිහිය තියාගන්න පුළුවන්. හැබැයි අර කැල්ල නැතුව සමුදය කියන එක බලන්න ඕන කියන එක දන්නේ නැතුව සිහිය පිහිටුවට එතනින් එහාට යන්න විදිහක් නැහැ දේශනාවට අනුව. ඒකට බුද්ධ දේශනාව තියෙන්නේ ටික කාලයක් විතරනේ. ඒක නිෂණ සම්පත්තිය කියන්නේ. ෂණ සම්පත්තියෙන් ගන්න ඕන ප්‍රයෝජනේ ඒක. දැන් ධහම නැති කාලෙත් අනිත් ටික තියෙනවා. සීලය රකින්න එක තියෙනවා, සමාධිය වඩන එක තියෙනවා, සතිය පිහිටන එක තියෙනවා, ඇතිවීම නැතිවීම බලන එක තියෙනවා, ඒවා තියෙනවා. ඒකද ඒවා ගැඹුරට හිතන ලෝකෙටයි තිනුවන්ට අහුවෙන්නේ. අහු නොවෙන්නේ පටිච්ච සමුප්පන්න බවයි චතුරාර්ය සත්‍යය. ତତେ ඒක තමයි අපි දහමෙන් ගන්න තියෙන දේ. ෂණ සම්පත්තියකින් ගන්න ඕන ප්‍රයෝජන. ඒක තමයි මම කියන්නේ. ඒගොල්ලෝ උත්සාහය නොගන්න අයත් නෙමෙයිනේ. ඒක එක මට්ටම්. සෑහෙන නෑ නෑ මම කියන්නේ දැන්. පොත් තිබුණයි කියලා දේශනා හුවා කියලා නෙවෙයි. මේ කරුණ මේ මතුවෙන්න ඕන. මේවා මේ දහම මතු කරගන්න දක්ෂ වෙන්න. ඒක තමයි මේ මම කියන්නේ දහම ඇහෙන්නේ නැති කමමයි. ඇහෙන්නේ නැති කම කියනකොට දෙකක් තියෙනවා මනේ මාස. කොච්චර දහම කිව්වත් අහන කෙනාගේ මනස එතෙන්ට යොමු වෙන්නේ නැහැ. මේක සතිය විතරක් නෙමෙයි. දැන් අපි දැන් දහම කියාදෙන බුදුරජාණන් වහන්සේට තමයි ඒක කියාව තිබුණේ. අහන කෙනාගේ මනසට වැටෙන විදිහට කියාදෙන. දැන් අපිට ඒක කියාව නැහැ. ඒ කියන්නේ උමනාව මං කියන්නේ ඒ ටික තියන අය දැන් ඉන්නවා. උමනාව තියන අයත් ඉන්නවා. හැබැයි තේරුම් යන විදිහට දහම ඇහෙන්නේ නැහැ ඒගොල්ලන්ට. ඇහෙන්නේ නැත්තේ සමහර විට දහම කියන්නේ නැති හින්දා නෙමෙයි. කියපු දේ ඒගොල්ලන්ට වැටහෙන මට්ටමින් ඇහෙන්නේ නැහැ. ඒ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට මේ දහම කිව්වට මේ කියන්නේ මේක කියලා තේරෙන්නේ. අන්න එහෙම එකක් තියෙනවා. ඒකට ඒ බුද්ධි මට්ටම එක තමයි මම කියන්නේ. දැන් අහන කෙනාගේ දැන් කොච්චර දහම කිව්වත් අහන කෙනාට වැටහෙන්නේ නැත්නම් ඒකේ ප්‍රයෝජනයක් නැහැ. මේ බුද්ධි මට්ටමට ගැළපෙන විදිහට ඇහෙන්නත් ඕන. දැන් දහමම කියලා දැන් නිකන් හිතන්නකො දහමේ දැන් විදයක් ගමුකෝ යම්කිංචි සමුදේ ධම්ම සම්බන්තන් නිරෝධම. ඕක ඇහෙනවනේ හැමෝටම. ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියපු හැමෝම දන්න. කොණ්ඩඤ්ඤහමඳුරෝ සෝවාන්ුනේ මේක තේරුම් ගන්න. මම හිතන්නේ ඕක නොදන්න බෞද්ධයෙක් ඇත්තිය. ඕක 10000 වාරයක් අහලා තියෙනවා. ඇයි තේරෙන්නේ නැත්තේ? එතකොට අපි හිතාගෙන ඉන්න එකට මේක ගලපන තාක්කල් ඕක තේරෙන්නේ නැහැ. එතකොට දැන් ඕගොල්ලෝ අර Nirodhe කියන එක ගැන වෙන පැත්තක් පෙන්නුවනේ මම. මේ ඇති උනේ එක නැති වෙන කතාව නෙමෙයි මේ. නූපදිනස්සත්. ඔන්න ඔය කතාව සරියට ඒක විස්තර කරනවා අඩුයි. අර ටික කියනවා. ඉතින් අහන කෙනත් අහ ඉතින් ඉන්න එකට දාගන්න. මේ කියන්නේ ඇති උනේ එක නැති වෙන. පුරුදු කරන්නත් කියන්නේ ඕක. ඇති උනා නැති උනා කියලා බලන්න. ඉතින් කොහමද අවබෝධ වෙන්නේ? ඒ පොයින්ට් එක අරන් අර තමන්ගේ තියෙන වැරදි දෘෂ්ටිය කැඩෙන විදිහට ඇහුණක් විතරයි හිතන්නවත් පටන් ගන්න. අන්න එහෙම ඇහෙන්නේ නැති එක මම මේ කියන්නේ. දහම ඇහෙන්නේ නැහැ කියන එක නෙවෙයි. ත්‍රිපිටකේ තියෙනවනේ ත්‍රිපිටකේ සාක්ෂි දාගෙන යන්න පුළුවන් දෙන්න එකකටද මුළු ත්‍රිපිටකේ. දහම නැතිකම නෙවෙයි. අවබෝධ වෙන්න මේ බුද්ධිය අවදි වෙන විදිහට මේක පෙන්වන්නේ.
ත්‍රිපිටකයත් දැන් අපි සූත්‍ර දේශනා වලදී අපි 100% පාලි තේරෙන්නේ නැහැ නේ. ගොඩක් වෙලාවට අපි සිංහල තේරුම තමයි බලන්නේ. ඕකම හරියට සිංහලට පරිවර්තනය වෙනවා.
ඒක හරි. ඉතින් මම පාලි ඉගෙනගෙන නැහැ. මන් දන්නේ නැහැ 100% පාලි. මං ඒක ගැන සතුටු වෙනවා ඇත්තටම. මේ දන්න තරමින් හොයන හින්දා මට අහු වෙනවා. අර ටික ඉගෙනගෙන බලන්න ගියා නම් මාත් අර ටික ඔළුවට දාගෙන බලන්න. පාලි තේරුම මේකයි කියලා ඔළුවට දාගෙන බලනකොට අපි අර විදිහටම හිතනවා. අනිත්‍ය ගැන තියුණා නැති වුණා කියලා හිතාගෙන බැලුවහම මේක අහු වෙන්නේ නැහැ. හරි. ඉතින් අපි දක්ෂ වෙද්දරකට දැන් පාලි එකේ අපි හිතමු පාලි තේරෙන්නේ නැහැ. හරි. සිංහල තේරුම තියෙනවානේ. සිංහල තේරුම කියවනවා. හැබැයි එතනින් නවත්තන්න හොඳ නෑ. අර පාලි එක නොතේරි හරි කියවන්න ඕන. ශබ්ද කරලා කියවන්න ඕන. එතකොට එතන වචනයක් මෙතන අඩු නම් පේනවා. මේකේ තේරුම මෙතන නැහැනේ. නැත්තම් මේක වෙනස් වෙලානේ. ඕක පේන්න ගන්න. හරි තේරුම නොයටුනුණත් මෙතන අඩුවක් වෙලානේ කියලා පේන්න ගන්න. ඒක තමයි. එතනින් එහාට යන්න ඕන. සිංහල එක කියෝලා පාලි එකත් කියවන්න. එතකොට ටික ටික ඕක තේරෙන්න ගන්නවා, වැටහෙන්න ගන්නවා. අපි දන්න ඇත්තටම පාළි දන්න ටික ඇති. තේරුම් ගන්න. ඔව්. දැන් මම මේ පාළි ඔය සාකච්ඡා කරලමයි මේ එන්නේ, තේරුම් එන්නේ මතක හිටින්න. මූලික ටිකක් කර පොඩි කාලේ ඉගෙනගෙන තියෙන ඒ ටික ඇරෙන්න ඒවා ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඒ ටික. ඔව්. ඒ ඊටමතරව මේ පාලි ඉගෙන ගන්නවා කියලා වෙනම ඉගෙනගෙන නෙවෙයි. හැබැයි දැන් වචනයක් හොයන්න ඕන වුණහම ඒක හොයාගෙන යන්න පුළුවන්. අපිට අහගන්න පුළුවන් කාගෙන් හරි පොත්වලින් බලන්න පුළුවන්. මෙන්න මේ වචනේ මේ තේරුම මෙතන මේ අඩු වෙලා තියෙනවා නේද කියලා. අර සිංහල තේරුමයි පාලි එකයි කියවනකොට පේනවා මේ අඩුවක් වෙලා. හැබැයි ඒක අර ඕපන්ලි බලන්න. අරකම තේරුම කියලා හිතාගෙන බලන්න නැතුව. ඒක ඉතින් ඒකට එනවා මේ දැන් ඔය ප්‍රායෝගිකව පුහුණු කිරීමත් හරි වැදගත්. මම කියන්නේ මම ඔය දැන් ආයතන ගැන එහෙන සද්ද වලට හොඳට බලන්නම ඕන මේ. නැත්තම් මේක වැටහෙන්නේ නැහැ. කොච්චර කතා කළත් තේරුණා කියලා හිතුවත් මේක පුරුදු කළේ නැත්තම් ඕක අහුවෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා. ඒකෙන් බලනකොට තමයි වය කියන එකේ ආර තේරුම එන්නේ ආරේ දර්ශනයේ තියෙන්නේ. ඒ කියන්නේ උපදිනක් බව කියන්නේ. නැත්තම් අපි දාගන්නේ ඇති වුණ දේ නැති වුණා කියන එකනේ. එතකොට මේ අදහස වැහෙනවා. එතකොට අර පටිච්ච සමුප්පාදෙත් එක්ක ගලපලා සමුදේ බලන්න ඕනේ. මේ ඇති කල්ලි මේ. අර බල්ලගේ ප්‍රමාණයෙන් හිතන්න මෝඩකම තියෙනකන් බල්ලයි. වය කියන්නේ ඒ බල්ල වැය වුණා නෙමෙයිනේ. සකස් නොවන පැත්තදී පටිච්ච සමුප්පන්න බව. මේ නැති කල්ලි මේ නොවේ කියද අර්ථය එන්නවා. වය ධම්මානුපස්සතිය. ඔය දෙකෙන් දකින්නකොට සමුදේ වය එකට දකින්න පුළුවන්. දැන් ඒ උපමාවෙම හිතන්න මෝඩකම තියෙනකම් බල්ලා ඉන්නවා මෝඩකම නැත්තම් නැහැ දෙකම එකට පේනවනේ. නේද? වෙන වෙනමත් බලන්න පුළුවන් ඊළඟට එක සැරේ ඔය හතරම පේනවනේ. එකට සමුදේ වය එකට බලන මට්ටමට හිත දියුනවා. මුලින් වෙන වෙනම බලන්න වෙන්න පුළුවන්. ඔක හටගත්තේ කොහොමද දන්නේ. ඉතින් හොඳට හිමීට බලන්න. සමුදේ හොයාගන්නකම්. ඒක තේරුම් ගත්තට පස්සේ එතකොට වය පේන්න ගන්නවා. ඔය සමුදේ නැත්තම් ඔහොම වෙන්න බෑ කියලා වය පැත්ත බලන්න. ඊළඟට නිකම්ම බලනකොට ඔය දෙකම එකට එක තැන තියෙනවා. සත්‍යා කියන එකයි නිරෝධා කියන එකයි. හේතුව තියෙනකොට ඵලය හේතුව නැත්නම් ඵලයක් ගැන කතා කරන්න බෑ. සමුදේ වේ එක තැන තේ. ඕකමයි මේ ඊට වඩා ඕක තේරෙනවා රජ්‍යත්ත බහිද්දයි අජ්‍යත්ත බහිද්ද එකටයි බලන්නේ කොහොමද? අජ්‍යත්ත කයෙත් බලන්න කියනවා බහිද්ද කයෙත් බලන්න කියනවා ඊළඟට අජ්‍යත්ත කය බහිද්ද එකට බලන්න. ඒකේ සමුදේ බලන්නේ කොහොමද? මේක ටිකක් වැඩිවත් ඒක හරි පැහැදිලි වෙනවා. මං කිව්වා ඉස්සෙල්ලා අපි මේ තමන්ගේ ශරීරය හදපු හැටි එළියේව හදපු හැටි වෙන වෙනම බලබලා ඉඳලා ඉතින් ওই දෙක තමන්ගේ අනුන්ගේ කියලා වෙන් කරන්න දෙයක් නැහැ නේ මෝඩකමට හදපු එක නිදකට බෙදලා තියෙනවා. ඒ රජ්‍යත්ත වහිද්ද එකටනේ තේින්නේ. තේරෙනා නේද? අනිත් විදිහදී ඕක තේරුම් කරන්නම බැහැ. ඇයි මේ එළියේ තියෙන ශරීර ගැන බලන්න යනවා වෙනම? ඔකේ ඒකෙදි ඒව අහුවෙන්නෙම නැහැ ඒ කියන ටික අවසරයි බණකට වැඩිද
ඒ තත්ත්වෙමනේ අවිචේ රෝද සංකාර රෝද සංකාර රෝද විඥාන රෝද කියලා කියන්නේ ඒ මේකමයි ඒ සකස් කිරීම හැකියි කියන தத்துவෙමයි යන්නේ සකස් වෙන්නේ නැහැ. අවිද්‍යාව නැත්නම් සකස් වෙන්නේ. සකස් වෙන්නේ නැත්නම් අවිඥාන නාම රූප එකක්වත් සකස් වෙන්නේ නැහැ.
එකක් සකස් වෙන්නේ
නැහැ. සකස් වෙන්නේ නැහැ කියන தத்துவෙම.
ඔව්. ඒක අනිත් පැත්ත. ඒ මුළු පටිච්ච සමුප්පාදෙන්න එක තැන දකින්න ඕන. අවිද්‍යාව මතයි සංකාර විඥාන නාම රූප සලආයතන දුකට යනකම් සේරම අවිද්‍යාව.
දුක සකස් වෙන්නේ නැහැ කියන එක ජාතිපත්‍යමට
අදහසක් කර පිරමීඩයක් අනිත් පැත්ත තියලා උඩෙන් තියලා තියෙන ඒක මත මේ හතර පැත්තටම
යනවනේ.
මේ උල පිහිටන තැන තමයි අවිද්‍යාව. අවිද්‍යාව මත ගොඩ නැගිච්ච දේවල් තමයි අනිත් ඔක්කොම. ගණ අපි සමුදය අවිද්‍යාව දක්වාම බලන්න වෙනවා. අපිට වෙන්නේ අර මගින් නවත්තනවා මේ හේතුව. අවිද්‍යාව දක්වා බලන්න.
එතනේ තණ්හා උපාදාන භව එකක්වත්
තියෙන්නේ නැහැ. සේරම අවිද්‍යාව මත කියලා පේනවා.
ඒක පිළිච්ච ගමන්.
එතකොට තමයි අර ආර්ය දර්ශනේ ආව කියන්න පුළුවන්. يعني අර සත්‍ය ඥානෙ ඥාන හතර. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග. විද්‍යාව දක්වා බැලුවේ නැත්නම් ওই ඥාන හතර එන්නේ නැහැ. මම ඔය අද පෙන්වන්න උත්සාහ කළේ දුක්ඛේ ඥානං එන්නේ නැහැ. අවිද්‍යාවෙන් කරන සංකාරයක් කියලා දැක්කේ නැහැ. සංකාර දුක්ඛේ තේරුම් ගන්න බැහැ. මොඩකමට හදන හින්දාම දුක කියන තැනට එන්නවා. ඊට මෙහා හේතු දැක්කට ඒ දුක්ඛේ ඥානං දක්වා යන්නේ. සංකාර තියෙන සමහර සංකාර දුකයි කියුවොත් උත්තර නැහැ. ඒකට උත්තරේ ඉන්නේ අවිද්‍යාවෙන් කරපු සංකාරයක් කියලා දැක්ක දවසට.
දෙකට පරිසම්පත මූල ධර්මයේ තේරුම් ගන්න ඕනේ. මේකත් හරි වෙනවා දෙකට.
එහෙනම් ඉතින් නෑ මේ මෑණියන් වහන්සේලා පොඩ්ඩක් අවසන් කරන්න දැන් ඇති පින්දීමක් කරලා කරු නේද අපි දවසම සාකච්ඡා කළා පොඩ්ඩක්